Honorable Mrs. Harini Amarasuriya, you have 13 minutes.
Thank you. Honorable Chair, this so-called online safety bill, I think, has become a classic example how this parliament, this current parliament, is making a complete mockery of the legislative process. If you examine the history of how this bill has come about and how it has been presented to parliament, it is very clear that due process, the due procedure that is there in the standing orders, in our traditions, in terms of legislature has been completely violated. This bill was gazetted on the 15th of September in 2023. 46 petitions were filed against it. When the case came up in the Supreme Court, on the very first day, the Attorney General presented 31 amendments. This was a bill that had 57 clauses. Over 50% of the bill, amendments to the bill, were proposed by the Attorney General. The petitioners were not informed of these amendments. The lawyers were not given any time to discuss the amendments with their clients. The case went on for 3 days without any discussion or any chance for those citizens who actually petitioned the court on this to examine or discuss the proposed amendments brought by the AG on the first day itself. So there in itself, the first violation occurred of this legislative procedure. Judicial oversight was denied. Proper judicial oversight was denied. And the opportunity for the public to object to the amended bill was also denied. Then this was presented to the Sectoral Oversight Committee. And yesterday it was argued that the Sectoral Oversight Committee submitted a report in relation to the bill. I took a look at that report. It's a two-page report basically with the agenda. There's no real discussion, no real analysis, nothing that is expected from a Sectoral Oversight Committee. So once again, it was very clear that the Sectoral Oversight Committee was simply used as a tool to bring this bill forward for the second reading. The minister who is presenting this bill is already talking about amendments to the bill. The bill has not been even passed. He is promising parties that the bill will be amended even before the bill is passed. So that in itself shows that the minister and the government is well aware that this is a highly flawed piece of legislature. So when this is so, if the minister himself agrees that this bill needs to be amended as soon as possible, in fact, when he spoke to me yesterday and he said that within this week, amendments will be presented to cabinet. If that is the case, what is the mighty rush what is the mighty hurry to rush this bill through at this point in time? Why can't we take in all those amendments that have been discussed by the industry with the minister and present a better piece of legislation at a later date if the minister himself is accepting that amendments are necessary? So at this point, this government is rushing through this flawed piece of legislation, which the minister himself is accepting, because otherwise he need not talk of amendments, even before the bill is passed, right? You're rushing through this piece of legislation with ignoring all the voices of opposition. I mean, forget political parties, forget the opposition. This government has consistently ignored the opinion of the opposition. Let's forget about that. But this government is claiming that it's going to work with the industry. It is going to work to take Sri Lanka to the next step with regard to artificial intelligence in the tech industry. Those in the tech industry, those who have been named as intermediaries, internet intermediaries in this bill, have been strongly opposed to the bill, have many criticisms of this bill, have proposed serious amendments to this bill. But this government has chosen to ignore that as well. So it is very clear that the intention of this bill is nothing to do with online security. It is nothing. The minister talked about yesterday about the need to protect women and children from online abuse. The women and children are trotted out regularly by this government as a smoke screen to hide their most devious and most dangerous measures. Right? This bill has nothing to do with protecting women and children. If already there are existing laws, the civil law was even recently amended, that anyone can take action against defamation, any action can be taken. The laws are already present in our system, in our judicial system. The problem is not with the lack of laws. The problem is with the implementation of laws. If the minister takes the trouble to actually talk to women and children who have faced this problem in this country, who have faced online abuse, who have faced not just online abuse, physical abuse and harassment, and the treatment that is meted out by the police, the very department that he overlooks, he should get an understanding that it's not the lack of laws that is preventing justice or from being justice being meted out to women and children, or what is preventing the protection of women and children in this country. There is absolutely no institutional or cultural change within the police which enables them to deal with the issues of women and children in a sensitive manner. There are many stories of how women are treated, how children are treated by the police of this country. This is not because of the lack of law. This is to do with attitude. This is to do with lack of resources. This is to do with the lack of leadership. Right? So the narrative that the government is putting out, that this, the main intent of this bill is for the protection of vulnerable communities, is a complete lie. It is very clear that the one and only intention of this government is to suppress dissent at a time when an election is due in a few months. Listening to the speeches made by members of the government during this time, it is very clear that what is being talked about, what is being presented, is an effort to control criticism, is an effort to control dissent. All the examples that have been brought forward today and yesterday refer to attacks, to online criticisms that have been leveled against them, against all of us. That is part of public life. Deal with it. We have to deal with it. When it was all right, when it was in the favor of members of the government, when these online onslaughts were against their opponents, there was not a problem. Then it was not a problem. Now, when it is turned against them, suddenly they have become highly indignant, highly worried, and are talking about online safety. So this is very clearly, there is no use in beating around the bush here. The intent of the government is clear. This is about controlling dissent. It is about taking control of public discourse, of public narrative, at a crucial time in this country, when democracy needs to be protected at all costs. And this is this is not the intent of the government. That every instrument is going to be used to stifle dissent is very clear. But at the same time, it is important when we are thinking about this kind of legislature, when we are thinking about bringing in these kinds of laws that have an impact on certain constitutionally protected rights, there is a need to balance competing rights. This is a hugely important thing for us to consider. And in this instance, when it comes to things like online safety, because it is very much on the edge of how we balance competing rights, this becomes even more critical. In a way, the internet and the internet revolution has democratized the media, has democratized the sharing of information. Citizens themselves are now producing, creating information, creating news. This is a good thing. This is not something to be scared of. This is what we want. In a vibrant democracy, citizens have to be more engaged. We cannot be afraid of engaged citizens. We cannot be afraid of critical citizens. But at the same time, we agree that there need to be measures that ensure that in the interest of allowing the right to express themselves, the idea of expressing dissent, that people are not harmed, that people are not slandered, that those rights have to be maintained. However, when there are such competing demands, we need to be...
Honourable Member, you have 2 more minutes.
Thank you. We need to be extremely careful about which of these rights we uphold and how we balance these many rights that as an assembly we are committed to protect. So, I also want to say this, right? If this government thinks that bringing in these types of laws is going to thwart the will of the people, that is going to crush the voice of the people, I think they're making a huge mistake. They're making a huge mistake. If they want to win over the people, then they have to look into themselves, look at what properly hear what the people are saying, and try to understand why this dissent is emerging in such a forceful manner, and make some attempt at course correction. Rather, what this government is doing, what those in power are doing, is to try and crush that, to not even acknowledge that there might be a basis on which why citizens are feeling so angry and why citizens are feeling so excluded and not unrepresented by those in power that they themselves have elected. There are lessons to be learned here if those in power are willing to learn. But the government has demonstrated over and over again their unwillingness to learn. But I again say, you are making a big mistake. You are not going to be able to thwart the will of the people or crush dissent. But I want you to think about this. Think about the damage that you're causing in your petty interests, in your petty efforts to maintain power at any cost. Think of the damage you're doing to this country. Think of the international, the reputation of this country internationally. Think of the damage you're doing to potential investors, to the environment, to attract investors to this country.
Honourable Member, please wind up.
I'm winding up. All of these issues cannot be secondary for the petty interests of the utterly selfish efforts of this government to remain in power at all costs. So there is still an opportunity for you to take a step back. There's still an opportunity for you to do some kind of course correction. But if you go ahead with this, the citizens of this country will reply in an effective manner.
Thank you
very much.
Thank you. Honourable Minister Pramitha Bandaratenakon, you have 12 minutes.
Garu, Niyojakarika Sabha Sabhapati Thumani, ඉතාම වැදගත් කෙටුම්පතක් විවාදයට ගැනන අවස්ථාවේ වචන ස්වල්පයක් අදහස් දක්වන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. සුපුරුදු පරිදි සාම්ප්‍රදායික විරෝධතා කලබල සැක සංකා මැද අපි මෙම විවාදයට සම්බන්ධ වෙනවා. මේකට ප්‍රධාන හේතුව ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි sad bad syndrome කියන එක ඕනෑම දෙයක් දුක්මුසුව ඍණාත්මකව බලන එක මේ පනතට සමාජය තුළ යම් බියක් ශකිතයක් සැකයක් ඇති වී තිබෙන බව ඇත්ත I agree with you on this honorable member ඒට හේතුව තමයි බහුතරයක් දෙනාට මේ පිළිබඳව අවබෝධයක් නොමැති වීම සහ වැරදි ලෙස අවබෝධ කර ගැනීම මෙම පනත ගෙනෙන්නේ ආණ්ඩුව මර්ධනකාරී පිළිවෙතකට එහෙම නැත්නම් ජනාධිපති අගමැති ඇමතිවරු ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට යයි විපක්ෂය මතයක් හදන්න උත්සාහ දරනවා මේ රටේ බෝක්කුවක් හැදුවත් ඒක දේශපාලනිකයි ඒක අපේ ජානවලම තියෙන දෙයක්. එවැනි රටක මේ වගේ පනතක් එද්දී ඒක දේශපාලනීකරණය කිරීම අපිට නවත්තන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ පනත ගේන්නෙම රජය හා දේශපාලඥයන් ආරක්ෂා කිරීම සඳහා කියන මතයක් විපක්ෂය ගෙනාවා. ඒ වගේම ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමෙත් ඒ අයට වෙච්ච හිරිහැර කරදර කතා කරන්න සමහර කට්ටිය යොමු වෙලා තිබුණා. හැබැයි නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපේ මූලික අරමුණ රටේ පුරවැසියා ආරක්ෂා කර ගැනීම. දුවා දරුවන්, තරුණ තරුණියන්, වැඩිහිටියන්, දෙමව්පියන් ඇතුළු සමස්තය ආරක්ෂාව වෙනුවෙන් මේ ගේන පනතක් කියන එක අපි මූලිකව මතක් කරන්න ඕන. දරුවෝ, නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි අයිතිවාසිකම් නිදහස වගකීමෙන් භුක්ති විඳින්න ඕනි. ඒ අයිතිවාසිකම් භුක්ති විඳීම සමාජ යුතුකමක් වගකීමක් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන්නේ ඇබ්සලූට් රයිට් එකක් හෙවත් පරම අභිමතයක් නොවේ. ඒ නිසාම 15 වන වගන්තියෙන් එහි සීමාවන් පනවා තිබෙනවා. ආගමික වාර්ගික ගැටලු සැලකිල්ලට අරගෙන. ඒ වගේම නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, අපි දැක්ක මේ රටේ සමාජ මාධ්‍ය විශේෂයෙන්ම අතේ පත්තු වෙන, ගමේ භාෂාවෙන් කියනවා නම් පට්ටපල් බොරු සමාජගත වීම විලාසිතාවක් බවට පත් වුණා. වඳ කොත්තු, වඳ තනපට, ප්ලාස්ටික් හාල්, ග්‍රීස් යකා, ප්ලාස්ටික් බිත්තර වගේ මරි මෝඩ කතා ලස්සනට වීඩියෝ හදලා සමාජගත කරලා මේ රටේ ලොකු කැළඹිල්ලක් ඇති කරා. මේක අපි අමතක නොකළ යුතුයි. භාෂණයේ නිදහසේ නාමයෙන් ඕනෑම සාහසික හැසිරීමක් දෙස අත්බැඳගෙන බලාගෙන හිඳීම කොතරම් සාධාරණද කියලා අපි කල්පනා කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මේ තත්ත්වය පාර්ලිමේන්තුවටත් වලංගුයි. අපි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන ප්‍රධාන වරප්‍රසාදයක් තමයි පාර්ලිමේන්තුවේ කතාවකට අපි කිසිම වගකීමක් දරන්න ඕනේ නැහැ. මට මෙතන ඉඳලා මේ වෙලාවේ ඕනෑම කෙනෙකු හෝ පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ ගැන මට හිතන දෙයක් මේ සභාවේ කියන්න පුළුවන්. අද තියෙන තාක්ෂණය අනුව ඒක බොරු වුණත් ඇත්ත වුණත් තව තප්පර 30කින් ඒක මුළු ලෝකෙටම දැක ගන්න හැකියාව ලැබෙනවා. අපි සමාජ මාධ්‍යවල බොරුව, සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාරණයට අපි නීති ගේනවා වගේම මේක ඇතුළෙත් අපි අතර තියෙන්න ඕනේ වගවීම සහ වගකීම කියන එක අපි අමතක නොකළ යුතුයි. මම මේ පාර්ලිමේන්තුවට ආවේ ප්‍රථම වතාවට. අපි ගේනවා පාර්ලිමේන්තුවට අලුත් දෙයක්. අපි ගේනවා පාර්ලිමේන්තුවට අලුත් සම්ප්‍රදායක් කියන මතය අපි මේ රටේ ඇති කරන්න ඕනේ. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා දෙක තුනක් කරාට පස්සේ අපේ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නායකයෙක්, මට ඇමතිවරයෙක් මට ඒ වෙලාවේ කතා කරලා කිව්වා, මල්ලි උඹ ලස්සනට පාර්ලිමේන්තුවේ කතා කරනවා, හැබැයි උඹ හයේ පාරක් ගහන්නේ නැහැ, හැන්දෑවට නිවුස් වල යන්නේ නැහැ, පත්තරේ යන්නේ නැහැ. මම හැව්වා, සර් ඒක වෙනස් කරගන්න ඕනේ කොහොමද? කාට හරි ගහන්න ඕනේ, කාගේ හරි එක්ක පැටලෙන්න ඕනේ, කාගේ හරි නමක් කියන්න ඕනේ, කාට හරි බනින්න ඕනේ, කාට හරි හොරා කියන්න ඕනේ. එහෙම වුණොත් තමයි මාධ්‍ය මේවා පික් කරන්නේ කියන එක තමයි සාමාන්‍ය මතය මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ. වැදගත් කතාවකට කිසිම ප්‍රවෘත්ති නාලිකාවක, YouTube channel එකක, පත්තරයක ඉඩක් ලැබෙන්නේ නැහැ. මේක අපි තේරුම් ගන්න ඕනේ. ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමනි, පාර්ලිමේන්තුවෙත් අපි පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු විදිහට මේ රටේ මිලියන 22ක් නියෝජනය කරන නායකයන් හැටියට අපිට වගකීමක් තියෙනවා අපේ වචනවලට බරක් දෙන්න. අපිට වගකීමක් තියෙනවා අපි කියන දෙයට වගකීම දරන්න කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. අපි මේ සමාජ මාධ්‍ය ජාලා නියාමනයේ සඳහා මේ නීති ගේනවා වගේම පාර්ලිමේන්තුව ඇතුළේ අපි අතර සම්මුතියක් මේ සම්බන්ධයෙන් එන්න ඕනේ කියලා අපි කල්පනා කරනවා. අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අලුත් දේශපාලන પરම්පරාවක් නියෝජනය කරන පිරිස විදිහට අපි මේ ගතානුගතික භවෙන් මිදෙන්න ඕනේ කියලා අපි මේ සභාවට යෝජනා කරනවා. ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ පනතේ වැදගත්කම අපි අවතක්සේරු නොකළ යුතුයි. අද වෙනකොට ලෝකයේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා බිලියන 4.8ක්. ලෝකයේ මුළු ජනගහනය 20 වෙනකොට බිලියන 7.8යි. සමස්ත ජනගහනයෙන් 60%කට වැඩිය ප්‍රමාණයක්. සරලව කියනවා නම් ලෝකයේ වැඩිම ජනගහනයක් තියෙන ඉන්දියාව චීනය එකතු කරාටත් වැඩිය පිරිසක් මේ සමාජ මාධ්‍ය ජාලවලට එකතු වෙලා ඉන්නවා. ඒක සුබයි, ඒක හොඳයි. හැබැයි කොතනද සීමාව, කොතනද ඉරාන් ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම ලංකාවේ ජංගම දුරකථන සම්බන්ධතා ප්‍රමාණය මිලියන 36.18යි. මිලියන 22කට ජංගම දුරකථන සම්බන්ධතා තියෙනවා මිලියන 36.18ක් කියන එක මේ වෙලාව මතක් කරන්න ඕන. ඒ වගේම මේ නඩුව උසාවියට ගියාම මේ නඩුව දින 3ක් උසාවියේ කරුණු ඉදිරිපත් කරාම මේ පනතට පක්ෂව විපක්ෂව මේකෙදි මේ නඩුවේ තීන්දුව කියවද්දි අපිට දැනගන්න ලැබෙනවා ඇඟ හිරි වැටෙන කාරණා කීපයක්. මම හිතුවා මේ සම්බන්ධයෙන් කවුරුත් අවධානය යොමු කරලා නැහැ. Save the Children ආයතනය 2021 වසරේ ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාවේ සෑම දරුවන් 10කගෙන් 3 දෙනෙකුම හෝ කුමන හෝ ආකාරයක මාර්ගගත අපයෝජන හේවත් online abuse වලට ලක් වෙලා තියෙනවා කියලා. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කීප දෙනෙකු ළමයි 10 දෙනෙක් ඉන්නවා නම් අඩුම ළමයි 3 දෙනෙකු අපයෝජනයට ලක් වෙලා තියෙනවා online වල. International Center for Missing and Exploited Children ආයතනය ප්‍රකාශ කළා තියෙනවා ලංකාවේ මාර්ගගත ළමා අපයෝජනය නතර කිරීමට මුළු ලෝකෙම නීති නොමැති රටවල් 25න් එකක් කියලා. Facebook ආයතනය වසරක් තුල ස්පෑම් හෙවත් සමාජයට නුසුදුසු ඉවත් කළ post හෙවත් පළකිරීම් බිලියන 3.3යි. කාමික ලිංගික ක්‍රියාවන් ඉවත් කරලා තියෙනවා මිලියන 75ක්. ප්‍රචණ්ඩ කියා අඩංගු දෑ මිලියන 40යි. වෛරී ප්‍රකාශ මිලියන 32යි. ළමා නිර්වත් හා ලිංගික අපයෝජන සහිත post මිලියන 18ක් හා ළමා නොවන post මිලියන 44ක්. YouTube ආයතන ඉවත් කළ පළකිරීම් හෙවත් post සාවද්‍ය සහ සාපරාදී වීඩියෝ මිලියන 5යි. ළමා ආරක්ෂාවට බලපාන වීඩියෝ මිලියන 3යි. ප්‍රචණ්ඩත්වය සහ අන්තගාමීත්වය ප්‍රවර්ධනය කරන ඒවා මිලියන 1.2ක් සහ වෙනත් විවිධ වීඩියෝ මිලියන 1.1යි. Twitter හෙවත් X වේදිකාවේ Twitter ආයතන ඉවත් කළ වෛරී පළකිරීම් 95,55,000යි. අපයෝජන හා හිරිහැර කිරීම් 6,10,000යි. සංවේදී මාධ්‍ය පළකිරීම් 1,71,000යි. සියදිවි නසා ගැනීම හා ස්වයං පීඩිකත්වයේ ප්‍රවර්ධනය කිරීම 74,000යි. පෞද්ගලික සදාචාර විරෝධී තොරතුරු 78,000යි. ඒ වගේම වෙනත් විරෝධී දේවල් 87,000ක් මෙම ඉවත් කිරීම වලට ලක් වෙලා තියෙනවා. මේක මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 හෝ ආණ්ඩුවේ හෝ ජනාධිපතිගේ අගමැතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් ගේන පනතක් කියන ඒ මිත්‍රයා දෘෂ්ටියෙන් එළියට එන්න කියන ගෞරවනීය ඉල්ලීම රටට සහ පාර්ලිමේන්තුවේ සමහරක් අයට මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ගරු මූලාසනාරූඪ
මන්ත්‍රීතුමනි,
එසේ ප්‍රකාශ කරමින් ගරු නියෝජ කතානායකතුමනි විනාඩියක් දෙන්න. මේ රටේ මොනව කරත් විරෝධයක් ඇති වුණා ඒක සාමාන්‍යයි. මම ඊයේ පෙරේද ගියා කණ්ඩලම හෝටලයට. කණ්ඩලම හෝටලේ යද්දී අපි කොටකල්සේ මාඳින කොල්ලෝ මේ රටේ ඇතිවෙච්ච ලොකුම විරෝධයේ කණ්ඩලම ඇති වුණා. හැබැයි අද ගිහිල්ලා බැලුවම ඒ කණ්ඩලම හෝටලයට ලොකුම විරෝධය කරපු ඒ ගමේ ප්‍රධානියාගේ පුතා වැඩ කරන්නේ කණ්ඩලම හෝටලේ. අපි කොච්චර බොරු වැඩ මේ රටේ මේ සමාජයේ දේශපාලනික කෝණයෙන් බල්ලා කරලා තියෙනවද කියන එක දැනගන්න ඒ උදාහරණ හරිනම ඇති කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable former President Maithripala Sirisena, you have 5 minutes.
මුලාසනේ ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම ජනමාධ්‍ය පිළිබඳව කතා කරන විට ජනමාධ්‍යවලට ප්‍රධානම අත්‍යවශ්‍ය දෙයක් තමයි මාධ්‍ය කළමනාකරණය කිරීම, නියාමනය කිරීම. මේ විශේෂයෙන්ම ජාතික මට්ටමේ තිබෙන රූපවාහිනී, ඒ වගේම පත්තර, ඒවැය යන ප්‍රවෘත්ති අරගෙන ඊළඟට එතනින් කෑල්ලක් දානවා සෝෂල් මීඩියාවලට, බරපතල නින්දා අපහාස කරනවා. ඒක නිසා මේ ප්‍රධාන වශයෙන්ම මෙවැනි මේ තිබෙන නීතිරීති, මේ පනතේ තිබෙන නීතිරීති නම් තද බල වැඩි. නමුත් මාධ්‍ය නියාමනයක් ඉතාම අවශ්‍යයි. මිනිස්සුන්ගේ චරිතඝාතන කිරීම, නින්දාපාස කිරීම, ඉතාම අසත්‍ය ප්‍රචාර කිරීම, මේවා සඳහා මේ රටේ මාධ්‍ය කටයුතු කරන්නේ ඉතාමත්ම පහත් තත්වයකට. ඉතින් ඒ වගේ මම කියන්නට ඕනේ, මං අද මේ සභාවේ මේක කියන්නමයි මේ කාලේ ඉල්ලගත්තේ. දැන් මගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. එතකොට ගෙනින් තිබුණේ කුස්සිය තියෙන බඩු ටිකයි, තව මේ මංගාව මේ රත්තරන් අස්සෝ ඔය ගෙදර මේ එහෙම මුකුත් තිබුණේ නැහැ. එතකොට කනබොන දේවල් ටික ගෙනින් තිබුණා, හාල් පොල් මිරිස් කිරි පැකට් සස්සෙන්ටින් එකක් ඔන්න ඕවා ගෙනින් තිබුණා. ඊළාට මට කටාර් රාජ්‍යයට ගිය ස්ටේට් විසිට් එකේදී ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය නායකයෙකුට දෙන්න ත්‍යාගයක් ඒක හම්බ වුණා. ඒක මම පොළොන්නරුව මියුසියම් එකේ තියලා තියෙනවා. මම කෝටි 100ක් වැය කරලා පොළොන්නරුව මියුසියම් එක හැදුවේ. කිසිම ජනාධිපතිවරුගේ කාලේ මේ රටේ කෞතුකාගාරයක් හදලා නැහැ. අද තියෙන කෞතුකාගාරයේ කොළඹ සුද්ධ හැදුවේ. සුද්ධන්ගේ පාලනයේ කාලේ තමයි කෞතුකාගාරය හැදුවේ. නමුත් මම කෝටි 100ක් වැය කරලා තට්ටු 4ක විශාල ගොඩනැගිල්ලක් හැදුවා. එතකොට මේ දුවගේ ගෙදර හොරු කඩපු එක එක්තරා මාධ්‍ය ආයතනයක උදේට පත්‍ර කියවන එක්කෙනෙක් ඉතාම අශීලාචාර විදිහට තමයි මේක කිව්වේ. රාජ්‍ය නායකයෙකුට දුන්නාම තෑග්ගක්. ඒක දුවගේ ගෙදර තියෙන එක හරිද කියලා. දුවගේ ගෙදර තිබුණේ මේ රාජ්‍ය නායකයා මමත් එක්ක ගිය PhD එකේ 3 දෙනයි, මැති ඇමතිවරු 3ක් නැත්නම් 4ක්. ඒගොල්ලෝ ඔක්කොටම දුන්නා කටාර් එමීර් මේ දුන්නා 1 මිලියන් වලට වඩා වටින උරලෝසු ඒගොල්ලන්ට ඔක්කොටම දුන්නා. දීලා මට නිල වශයෙන් දෙන එකක් දීලා ඊළඟට මට this is your gift my private gift කියලා එහෙම තමයි කතා කරලා කිව්වේ. ඉතින් ඒ අතරේ තමයි මේ අර නාලිකාවේ මිනිහා ඊයේ පෙරේදා පත්‍රයේ තිබුණු කෑලි අරගෙන රාජ්‍ය නායකින්ට දුන්නාම ඒවා මේ gedara duwata දෙනවාද කියලා හිතන්. gedara duwata තිබුණු රාජ්‍ය නායකයෝ දුන්නේ ඒවා නෙවෙයි. පොළොන්නරුව කෞතුකාගාරයට ගියාම වෙනම කාමරයක් තිබෙනවා. මම ජනාධිපති කාලේ මට හම්බෙච්ච සියලුම තෑගි ඔක්කොම තියෙන කාමරයක් තියෙනවා ඒකේ. එතකොට ඒ කාමරයට ගියාම බලන්න පුළුවන් පොළොන්නරුව කෞතුකාගාරේ මම අලුතෙන් හදපු එකේ මම ඒ කෞතුකාගාරයට සියලුම දේ දීලා තිබෙනවා. හැබැයි මීට කලින් හිටපු ජනාධිපතිවරු ඒවා කෞතුකාගාර හැදුවද කාට දුන්නද ඒවා අපි දන්නේ නැහැ. මේ දැන් ජනාධිපති කාලේ මම ඉන්න කාලේ මේ ඒ විදිහට නමුත් ඉතාම පහත් විදිහට තමයි මේ ඇතැම් මාධ්‍ය ආයතන ඒ වගේම සමාජ විභඩුයි කලින් කතා කරපු කතිකෙන් කිව්වා වගේ පාසල් දරුවන් විනාශ කිරීම මේ නිර්වචක කළා හිටන් ඒ ෆොටෝ ෂෙයා කරන එක ඒවා මේ ළමයෙකුගේ තාත්තා කෙනෙක් තමන්ගේ දුව නිර්වචක කළා ෆොටෝ අරගෙන පහුගිය දවස්වල විකුණලා මම දැක්ක පත්‍රයේ තියෙනවා ඒකට පරීක්ෂණයක් යනවා කියලා. ඒක නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට ගන්නට ඕනේ. දැන් වැල්බීර් පුටින් ජනාධිපතිතුමා මට රත්තරන් කඩුවක් දුන්නා, ඒකේ මැණික් ගල් ලොබ්බපු එකක්. ඒක සුදු අධිරාජ්‍යවාදීන් අපේ රට අල්ලගන්න සටන් කරපු වෙලාවේ අපේ නිලමෙවරිගේ කඩුවක්. ඒක ලන්ඩන් වෙන්දේසිය තිබලා තමයි රුසියාව රුසියන් එම්බසඩර් අරගෙන එහෙ තියලා මට දුන්නේ. මට එහෙම දුන්නාම මම ඒ රත්තරන් කඩුව සතියයි ගෙදර තියාගෙන හිටියේ එන අයට පෙන්නන්න. මම කොළඹ කෞතුකාගාරයට දුන්නා. කොළඹ කෞතුකාගාරයේ යන්න තියෙන වැල්බින් පුටින් මහත්තයා මට දුන්න කඩුව. ඒක කොච්චර වටිනවද මට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ මාධ්‍ය ආයතන මේ වල තිබෙන හැසිරීම මේක ගත්තාම ප්‍රධාන වශයෙන්ම දැන් ඔය යුනෙස්කෝ එකෙන් කරන පොඩි තිබෙනවා මියුසියම් පොඩි ඒවා අනුරාධපුර මාතලේ ඓතිහාසික වටිනාකම් තිබෙන ප්‍රදේශවල ඒවා ඉතාම පුංචි කාමරවල තිබෙන්නේ. නොත් මම පැහැදිලිව කියන්නට ඕන මම තමයි කෞතුකාගාරයක් හදලා ඒ කෞතුකාගාරයේ තවත් දේවල් රාශියක් තියෙනවා සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික සිස්ටම් වැඩ කරන්නේ ඒ තුල එතෙන්ට තමයි මම වගේ තෑගියන්න ඔක්කොම තියෙනවා බලන්න ඔය නිවේදකයටත් ඒ කියන්නේ යම් වැරදි ආවෝදයක් රටට ගිය නිසා ඕන කෙනෙකුට කෞතුකාගාරයට ගිහිල්ලා බලන්නට පුළුවන් ඉතින් මේ තත්ත්වයන් උඩ මේ අවිනීත මාධ්‍ය ක්‍රමය මේක අශීලාචාර ක්‍රමයක් තිබෙන්නේ මේ අශීලාචාර ක්‍රමය අවිනීත ක්‍රමය මේක වෙනස් වෙන්න ඕනේ වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕනේ දැන් මම ජනාධිපති කාලයේ දිගන වෙච්ච විශාල කලබලයේ තමුන්නාන්සල දන්නවා මුස්ලිම් මේ සිංහල ජනතාව අතර වෙච්ච ප්‍රශ්නේ මම සමාජ මාධ්‍ය සතියක් වැහුවා ඒ සතියක් වැහුවේ නැත්නම් ඒක මුළු රටම ගිනි අරගෙන විශාල මුස්ලිම් සිංහල කෝලාහලයක් මුළු රටේම යනවා මම සමාජ මාධ්‍ය සතියක් වහපුවාම ඒකෙන් තමයි පාලනය කරගන්න පුළුවන්කම
ලැබුණේ
ඒක නිසා මම මගේ කතාව අවසන් කරන්නම් මම ප්‍රධාන වශයෙන්ම මම කියන්නට ඕනේ ඔය එක්තරා ජාතික නාලිකාවක වැඩ කරන කෙනා මිනිස්සුන්ට තිත්ත කුණු හරප කියන මිනිස්සුන්ට නිඳා අපහාස කරන පුද්ගලයා මගේ මාධ්‍ය ලේකම් විදියට සෞඛ්‍ය අමාත්‍ය කාලේ වැඩ කෙරුවා ඊට පස්සේ ජනාධිපති කාලේ 2018 මංගාවට අඬාගෙන ඇවිල්ලා මට කිව්වා ජීවත් වෙන්න විදියක් නැහැ ඒක නිසා මට රස්සාවක් දෙන්නයි කියලා මගේ මාධ්‍යකගේ අධ්‍යක්ෂය කළා මේ පුද්ගලයාව දැම්මා එතකොට ඒ විදිහට කරපු කෙනා තමයි දැන් ওই විදිහට මට පාර ගන්නෙ ඉතින් ඒ වගේම ওই සිද්ධිය විතරක් නෙවෙයි මගේ දේශපාලන ජීවිතය ගත්තාම මම දන්නවා මොන තරම් අපිට දේශපාලකින්ට ඉතාම මොන තරම් වැරදි සහගත දේවල් ජනමතය ඇතිකරන්න ඇතැම් මාධ්‍ය උත්සාහ කරනවාද කියලා ඒක නිසා මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි කල්පනාකරණයක් අවශ්‍යයි මේ තිබෙන ටිකක් නීති රීති තද වැඩි අර වැරදි කරපු කෙනෙකුට දඬුවම් දීමේ ක්‍රමයක් තමයි ඊටම අත්‍යවශ්‍යන්නේ පවුල් කඩාකප්පල් වෙනවා කම්පැනි බංකොලොත්
කරනවා
බරපතල ප්‍රශ්න ඇති වෙනවා ඒක නිසා මම ඊටම කරුණාවෙන් ඉල්ලා සිටිනවා රජයෙන් මේ බරපතල මේකේ තිබෙන යම් නීති රීති තිබෙනවා අර ෂෙයා කරනකොට එහෙම ඒකට ටැක්ස් කරන්න හරි මේ ඒ වගේ දේවල් අන්න ඒවා අයින් කරලා මාධ්‍ය නියාමනයක් කළමනාකරණයක් ඉතාම අත්‍යවශ්‍යයි නැත්නම් මේ රට පාලනය කරන්නේ රටේ පාලකයෝ නෙවෙයි මාධ්‍ය අයිතිකාරයෝ තමයි මේක පාලනය කරන්නේ ඒ මාධ්‍ය අයිති ඔක්කොමලා දේශපාලනය කරන අය ඒ දේශපාලනය කරන අය තමන්ගේ දේශපාලන මතය ගොඩනැගීම සඳහා ඒ විදිහට මේවා පාවිච්චි කරනවා මීට වඩා මම කතා කරන්න කාලය ගන්නෙ නැහැ ඒක නිසා මේ පනතේ තිබෙන ප්‍රධාන වශයෙන්ම බරපතල තද නීති රීති කීපයක් තිබෙනවා ඒවාට අපි විරුද්ධයි නමුත් නිසි පරිදි ඉතාමත්ම වැදගත් විදිහට නීතිමය වශයෙන් මාධ්‍ය කළමනාකරණය කරන්න නියාමනය කරන්න නීති ඉතාම අවශ්‍යයි විශේෂයෙන්ම නැත්නම් මේ රටේ ලක්ෂ 40කට ආසන්න පාසල් දරුවන්ගෙන් දැන් ලක්ෂ 10ක් 15ක් විනාශ වෙලා තිබෙන්නේ මනෝවෛද්‍යවරයෙක් එක්ක කතා කරපුවාම මනෝවෛද්‍යවරු අද ලංකාවේ මදි කුඩා ළමයින්ට මානසික වෛද්‍යවරු මදි ඒ තරමට කුඩා ළමයින්ගේ පොලින් ෆෝන් එක අතේ තියාගෙන ඉඳලා ඒක බලාගෙන ඉඳලා මානසික රෝගීන් බවට පත් වෙලා ડિප්‍රෙෂන් වෙලා මම මීට වඩා කතා කරන්නේ නැහැ ඒ නිසා මගේ අදහස මම මේ කිව්වේ ඒකයි මේ ඉතාම අශීලාචාර මේ මාධ්‍ය අද මේ රටේ තිබෙන මේක මාධ්‍ය නිදහසක් නෙවෙයි මේක ඉතාම අශීලාචාර ක්‍රමයක් ඒක නිසා නියාමනය අවශ්‍යයි කළමනාකරණය අවශ්‍යයි වැරදි අසත්‍ය නිඳා අපහාස කරන අයට දඬුවම් දීමේ ක්‍රමයක් මේ නීති වල තියෙන්නට ඕන ඒ තුලයි කටයුතු කළ යුත්තේ කියන එක ප්‍රකාශ කරමින් මගේ වචන සල්ප අවසන් කරනවා ස්තුතියි
thank you honorable Nayana Priyankara Wasalathilaka you have 5 minutes
කරු සභාපතිතුමනි බදුල්ල දිස්ත්‍රික්කයෙන් නවක මන්ත්‍රීවරයෙක් වශයෙන් මාගේ මංගල කතාව කිරීමට අවසරයි. ගරු සභාපතිතුමනි මා ඉපදුනේ දියතලාව හපුතලේ ආසනේ. මගේ පියාණන් පීචේ මහත්තයෙක් මගේ මව ගුරුවරියක්. ඉතින් මා ඉගෙනීම ලැබුවේ මණ්ඩල සාන්ත තොමස් විද්‍යාලේ. එතනින් පස්සේ මම ස්විට්සර්ලන්තයට යනවා මගේ වැඩිදුර අධ්‍යාපනය කිරීමට මගේ ඩිග්‍රී එක ගන්න. ඊට පස්සේ තමයි අපි ඔස්ට්‍රේලියාව කියන රටට යන්නේ මගේ වැඩිදුර අධ්‍යාපනය ලැබලා. මගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න. මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි මම ශ්‍රී ලාංකිකයෙක්. මට කිසිම දිත්ත පුරවැසි භාවයක් නැහැ මගේ තියෙන ශ්‍රී ලංකන් පාස්පෝර්ට් එක. ඉතින් අපි ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා අපි සෑහෙන දුක් කම්කටොළු මැද්දේ එක එක ස්ථානවල වැඩ කරලා තමයි බොහොම අමාරුවෙන් අදාගත ව්‍යාපාරයක් දිනු කරලා මේ තත්ත්වයට යන්තම් හරි අපිපත් වෙලා තියෙන්නේ. ඉතින් වැදගත්ම කාරණාව වන්නේ අපි මොන රටේ හිටියත් මොන රටට ගිහිල්ලා සල්ලි හම්බ කරත් මම ලංකාව අමතක කරේ නැහැ. ඒ ගැන මම හරි ආඩම්බරයි. මාගේ පදනමෙන් මම අවුරුදු 25 30 බදුල්ල දිස්ත්‍රික් ජනතාවට සෑහෙන සේවයක් කරනවා. ඒ ගැන දිස්ත්‍රික් ජනතාව සාක්ෂි දරනවා. ඒ නිසා මම ප්‍රථමයෙන්ම මාගේ දිස්ත්‍රික් ජනතාවට ස්තුති පුද කරනවා. මට ඡන්දය දුන් සහ නොදුන් සියලුම දෙනාට මේ අවස්ථාව මට උදා කර දීම පිළිබඳව. ඒත් එක්කම මහා සංඝරත්නය අන්‍යාගමික සියලුම පූජකතුමල්ලා සියලුම දෙනාගෙන් සහ විශේෂයෙන්ම ගරු නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් මම ස්තුතිපූර්වක ස්තුති කරනවා. මේ අවස්ථාව මට ලැබුණේ ඒ සියලු දෙනාගේම පරිශ්‍රමයක් හැටියටයි. ඉතින් මට කරන්න පුළුවන් නම් පොඩි පොඩියෙන් හරි මේ රටට සේවයක් මම බලාපොරොත්තු වෙනවානේ. මේ අපේ පොහොසත් කියන පිරිසක් ඉන්නවා, පොහොසත් වෙච්ච ධනවතුන් ඉන්නවා. අනේ පුළුවන් නම් බොහොම පිනක් මේ දුවදරුවාට පොතක් පතක් පාසලක් මාර්ගයක් හදලා දෙන්න.
Honorable member, you have 2 more minutes.
Thank you. එම දේ කිරීමට මම උදාහරණයක් වෙලා හරි අනේ මේ රටේ තියෙන මේ තාඩන පීඩන වලට උදව් කරන්න කියලා. ඉතින් මම 2019 දේශපාලනය කිරීමට පැමිණියේ ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා හින්දා, එතුමා පිරිසිදු නායකෙක්. ඒ නිසා මම කැප වෙලා 2019 ඉඳන් මේ දක්වා බදුලි දිස්ත්‍රික් ජනතාවට සෑහෙන සේවයක් කරා. නැත්තම් ඔක්කොම ප්‍රශ්න කරයි මෙතුමා රටේ හිටියෙත් නෑ කොහොමද රට. එහෙම නෑ, මම නිතරම මේ රටට එනවා යනවා. මම මේ වැඩ කටයුතු කරගෙන යනවා. ක්‍රීඩා සමාගම් වලට උදව් කරනවා. සියලුම දේ කරමින් මගේ ක්‍රීඩා ක්‍රිකට් ක්‍රීඩා සංගමිකුත් මක් ගාව තියෙනවා. ඒ සියලු දේටම බොහොම ස්තුතියි කියමින් ඉදිරියේදීත් අපි සියලු දෙනාම මේ ගෞරවනීය පාර්ලිමේන්තුව ඒ විදිහට රැකේ කියලා මේ අදත් තියෙනවා මාධ්‍ය නියාමනය පිළිබඳ පන්තක්. ඉතින් මට මම නවක මන්ත්‍රීවරයෙක්, මට ඒ ගැන කීමට අයිතියක් නැහැ. වුණත් අපිත් ප්‍රවේශම් වෙලා, මොකද මගේ නමත් ගිය සතියේ ඊට ඉස්සල සතියවල මෙතන කියවුණා. කිසිම සත්‍යක් නැතුව, සාක්ෂියක් නැතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වුණත් අපි පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරද්දී මීට වඩා බොහොම සැලකිලිමත් විය යුතුයි. මොකද ඒක හැම දිනාටම පොදු දෙයක්. සත්‍ය පවසන්න ඕනි. බොරුවක් මෙතන කියන්න හොඳ නැහැ. යම් කිසි කෙනෙකුට ඇඟිල්ලක් දික් කරනවා නම් 100%ක් සාක්ෂිය ඇතුව අධිකරණයේ ඩිසිෂන් එකක් දීලා තියෙනවා නම්
Honorable member, please wind up.
අපිට අපහාස කරලා කමක් නැහැ කියලා. මේ නිසා මම බොහොම ස්තුතිවන්ත වෙනවා මගේ බදුලි දිස් ජනතාවට මාව මේ තත්ත්වයට පත් කරගෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable D. Weerasinghe, you have 8 minutes.
මූලාසන ආරෝහණ ගරු සභාපතිතුමාගෙන් අවසරයි. අද දිනේදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්න දෙවැනි දවසේ ඉතාම වැදගත් විවාදයක් බවට පත් වෙලා තියෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මේ පනත ගේන්න කලින් මේකෙන් දැඩි පීඩාවට පත් වෙච්ච මන්ත්‍රීවරයෙක් ඉදිරියට මම සතුටු වෙනවා මට කතා කරන්න අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි. ඇත්තටම අද මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ඉරාන් නලස් ගරු අපේ අමාත්‍යතුමාට. ඉතාම එතුමාට හයියක් තිබුණා, කොන්දක් තිබුණා මේ රටේ ජනතාව, මේ රටේ ජාතීන්, මේ රටේ ආගමික ආගම් මේ සියල්ලම ભેදබින්න කරන මේ සමාජයේ විශාල පිළලයක් බවට පත් වෙලා තියෙන අපේ කාන්තාවන් දැඩි හිංසනයට පත් කරන, අපේ දරුවන් දැඩි හිංසනයට පත් කරන අපචාරයන් සිදුවෙන තැනට පත්කරන්න කටයුතු කරන සමහර මාධ්‍ය නියාමනය කරන්න මේ පනත ගැනීම සම්බන්ධයෙන් ගරු ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒක ගේන්න එතුමාට කොන්දක් හයියක් තිබීම සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි, අපි අහන්න ඕන මන් දැක්ක මන් දැන්ට එනකොට පොල් දෝවේ හන්දියේ උද්ඝෝෂණයක් කරනවා. මොකද්ද මේ කරන්නේ? YouTube කාරයෝ YouTube එකෙන් සල්ලි හම්බ කරගන්න මිනිස්සු දැන් ඇවිල්ලා උද්ඝෝෂණයක් කරමින් මේක ගේන්න එපා කියලා කියනවා. මම අහන්න කැමති එහෙම උද්ඝෝෂණය කරන අයගෙන්, එහෙම මේකට විරුද්ධව කතා කරන අයගෙන් අපි මේ ගේන්න යන්නේ සම්පූර්ණ මාධ්‍ය මර්ධනය කරලා කටවහන දේවල් නෙවෙයි. වැරදි කරන දේවල්, වැරදි කරන්න හේතු වෙන දේවල්, ඒවට අනුබල දෙන දේවල් වාරණය කිරීමක් කරන්න උත්සාහ කරන්නේ මේ සමාජයට විශාල සේවයක් විදියට. අපි දන්නවා මේ පනතේ අරමුණු විදියට තියෙන්නේ අසත්‍ය, තර්ජනාත්මක, බියගන්වන සුළු හෝ පීඩාකාරී ප්‍රකාශ මගින් ඇතිවන අලාභයන්ගෙන් තැනත්තන් ආරක්ෂා කිරීම, ඒ වගේම අධිකරණයට අපහසු වන ප්‍රකාශ සංවේදනය වීම වැළැක්වීම, වැරදි සිදු කිරීම සඳහා අවභාවිතා කරනු ලබන මාර්ගගත ගිණුම් සහ පරිගණක වැඩසටහන් හඳුනා ගැනීම සහ වැළැක්වීම, මාර්ගගත ක්‍රමවලට සුරක්ෂිතතා පිළිබඳ සභාව කොමිෂන් සභාව පිහිටවීම. ඉතින් මං අහන්නේ මේකට කලබල වෙලා ඉන්න අයකින් මේ වගේ දේවල් අපේ රටට ඕනේ නැද්ද? අපි ලෝකේ තාම අපි පරණ ගල් යුගයේ ඉන්න මිනිස්සු වගේද අපි කටයුතු කරන්න ඕන? අපි අලුත් නීති ගෙනල්ලා රටේ අනාගතය වෙනුවෙන්, රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔවුන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මේ වගේ නීති ගේන්න ඕනේ නැද්ද කියන එක තමයි මට මුලින්ම අහන්න තියෙන්නේ. ඒක නිසා ගරු සභාපතිතුමනි, අද අපි ගත්තොත් සමාජ මාධ්‍ය ගත්තොත් අපි විශේෂයෙන්ම කතා කරොත් ළමා අපචාර සම්බන්ධයෙන් ගත්තොත් අපි දැක්කා නොයෙක් අවස්ථාවල මාධ්‍යවල. දැන් නියෝජ්‍ය සභාපතිතුමනි, දැන් මට ඉන්නවා දරුවෝ දෙන්නේ. මම මේ හැම වෙලාවකම මගේ දරුවෝ දෙන්න ෆෝන් එක ගනීද කියලා බයකින් ඉන්නේ. මොකද්ද යම් හේකින් දරුවෝ ෆෝන් එක අතට අරන් Facebook එකට ගියොත් බලන්න පුළුවන් දේවල්ද Facebook එකේ සමහර තැන්වල තියෙන්නේ. සමහර දේවල් දිහා ගත්තම එතකොට මේ හැම දෙමව්පියෙක් විදියටම මේ රටේ හැම දෙමව්පියෙක්ම මං විඳින මේ පීඩාව විඳිනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා. මොකද අද සමහර දරුවෙකුට ෆෝන් එකක් දෙන්න විදියක් නැහැ. සමහර අපේ රටේ තරුණ තරුණියෝ අද මූණ දීලා තියෙන තත්ත්වේ අපි දකිනවා. සමහර මේවා අපි කතා කරන්න ඕන, මේවා කතා කරන්න දේවල්. සමහර තරුණියන්ගේ මූණ අරගෙන නිර්වත් ඡායාරූප වලට බද්ධ කරලා Facebook එකේ සමාජ මාධ්‍ය නිදහස් සමාජ මාධ්‍යයට දැම්මට පස්සේ ඒ තරුණ තරුණියට වෙන්නේ මොකද්ද? අපි දැකලා තියෙනවා ගොඩාක් අය වස බීලා, එල්ලිලා මැරලා, සියදිවි හානි කරගෙන. ඒක නිවැරදි කරන්න ක්‍රමයක් නැහැ. මුළු සමාජයම වෛර කරනවා. එහෙම තැනකට අද පත් වෙලා තියෙනවා. අපි දන්නවා සමහර යාළු වෙලා ඉන්න පෙම්මතා තරහ වුණාට පස්සේ පෙම්මතියත් එක්ක ඊට කලින් ඒ දෙන්න මොකක් හරි අපි හිතමුකෝ සිප වැළඳ ගත්තා කියලා මොකක් හරි ෆොටෝ එකක් තිබුණා කියලා මේක සමාජ මාධ්‍යයට දානවා. මේක දැම්මට පස්සේ අර මුළු තරුණියගේ මුළු ජීවිතේම ඉවරයි. ඉතින් එහෙම තත්ත්වයකට පත් වෙන මේ සමාජ මාධ්‍ය ජාලා වාරණය කරන්න හදනකොට ඒක විරුද්ධ වෙන අයගෙන් මම අහන්නේ, අපි අහන්නේ මේක සම්පූර්ණම හොඳ දේවල්. ගොඩක් හොඳ දේවල් තියෙනවා. හැබැයි ඒවා අඩුවේ යන්නේ. අපි මේ කියන්නේ හොඳ දේවල් නවත්තන්න නෙවෙයි. මේක තුල අධ්‍යාපනය සම්බන්ධයෙන්, ඒ වගේම ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ගොඩාක් දේවල් අපිට දැක බලා ගන්න පුළුවන්. මේවා කරන්න. හැබැයි වැරදි දේවල් වළක්වන්න මේ ගෙනාවු පනතට මම ගරු සභාපතිතුමේ සහයෝගය දෙන්නේ. මේකෙන් විශාල සමාජ ව්‍යසනයක් අපිට නතර කර ගන්න පුළුවන්. දැන් මේ මූණ පොත හරහා වෙච්ච දේවල් දිහා ගත්තොත් ගරු සභාපතිතුමනි, අපි පහුගිය කාලේ දැක්කා මේ රටේ අරගලයක් තිබුණා. ගෝල්පෙස් භූමියේ අරගල භූමියක් බවට පත් වෙලා තිබුණා. මේ රටේ සමහර නිලියෝ හිටියා, පොඩ්ඩක් පපුව පේන්න ඇඳුමක් ඇඳගත්ත, කකුල පොඩ්ඩක් පෙන්නලා, කසිකබල් තෙල් නාට්‍යවල රඟපාපු නිලියෝ ගෙනල්ලා ගෝල්පෙස් එකේ මේ සමාජ මාධ්‍යවලින් විහාර මහදේවිලා බවට පත් කරා. නිලියෝ ගෙනල්ලා දැන් මේ එහෙම විහාර මහදේවි බවට පත් කරේ මේ සමාජ මාධ්‍ය ජාලා. ඔවුන් කියපු දේවල්, ඔවුන් ඇති කරපු ප්‍රකෝපකාරී කතා නිසා කොච්චර ව්‍යසනයක් මේ රටට වුණාද? අපි දැක්ක සමහර නිලියෝ හිටියා අපි නිර්පාක්ෂිකයි කියලා ඇවිල්ලා ඇඬුවා. හැබැයි අද කොහෙද ගිහිල්ලා ඉන්නේ? දේශපාල පක්ෂ වේදිකාවල නැගලාද අඬනවා, කතා කරනවා. හැබැයි එහෙම විහාර මහදේවි ලබාවට පත් කරේ මේ රටේ ඇත්තටම කාන්තාවටත් අපහාසයක් වෙන විදියට සමහර අය හැසුරුනේ. අපි මේ රටේ වැදගත්, මේ රටේ උගත් බුද්ධිමත්, මේ රටට සේවයක් කරපු, ඉතිහාසයේ රජ කාලේ ඉඳලා මේ රට ආරක්ෂා කරන සේවය කරපු කාන්තාව හිටියා. අපි උන්ට ගරු කරනවා. විහාර මහදේවිලා සැබෑ විහාර මහදේවිලා හිටියා. හැබැයි සමාජ මාධ්‍යෙන් හදපු විහාර මහදේවිලා නිසා මේ රටට මොකද්ද වුනේ කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. එක උදාහරණයක් කියන සභාපතිනි, මට සිද්ධ වෙච්ච මේ පාර්ලිමේන්තුවේ ජනතා වියුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ කිව්වා 89 අවුරුද්දේ ඔය වීරසිංහ කියන
මන්ත්‍රීතුමා
වීරසිංහ කියන මන්ත්‍රීතුමා අම්මා කෙනෙකුයි දුවෙකුයි දූෂණය කරලා මැරුවා කියලා. හැබැයි මේ කතාව කිව්වම පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා සභාපතිතුමනි එළිය සමාජ මාධ්‍ය වල ගහන්න ගත්තා. බෝධිසත්වයාගේ කතා කර වීරසිංහ 89 අවුරුද්දේ අම්මා කෙනෙකුයි දුවෙකුයි දූෂණය කරලා මැරුවා කියලා. මගේ නෝනගේ යාළුවෝ මගේ නෝනට කතා කරලා අහනවා ඇත්තද ඔයාගේ මහත්තයා 89 දුව අම්මා කෙනෙකුයි දුවෙකුයි දූෂණය කරලා මැරුවේ කියලා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා පාසල් යන. මං කොච්චර අස 89 මගේ වයස අවුරුදු 8යි. හැබැයි මේක මේම එකක් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කිව්වට පස්සේ සමාජ මාධ්‍ය වල හිට ඔලොමොට්ටල ගොන් හරක් ටිකක් මේක සමාජ මාධ්‍යේ ෂෙයා කරාට පස්සේ මේක ඇත්තක් බවට පත් වුණා සභාපතිතුමනි. මං කොච්චර අසරණ වුණාද ඒ වෙලාවේ මේ වගේ දේවල් නියාමනය කරන්න එපා කියලාද කියන්නේ. මේ වගේ කවුරු හරි ඕන කාන්තාවක් එක රැයෙන් ඉවර කරන්න පුළුවන්, ඕන හොඳ මිනිහෙක් එක රැයෙන් ඉවර කරන්න පුළුවන්, ඕන ආගමක එක වැරදි වචනයක් කවුරු හරි කිව්වනම් ඒක ඒ ආගමම ඉවර කරන්න පුළුවන්. මේවා නියාමනය කරන්න හදනකොට මේවා එපා කියනවනම් කවුරු හරි මං කියන මේක කරන්න ඕන, මම මේකට අත් දෙකම උස්සනවා. මොකද මම මේක නිසා දැඩි වේදනාවට පත් වෙච්ච මිනිහෙක්. මං ඒක උදාහරණයක් කිව්වේ. අපි මොනවා හරි කරොත් අපි මොනවා හරි දෙයක් කරොත් දැන් පහුගිය දවස්වල අම්පාර ප්‍රදේශයේ ලොකු ගම් වතුරක් ආවා. ඉතින් ඒ වෙලාවේ මම ගිහිල්ලා මිනිස්සුන්ට පුළුවන් විදිහට උදව් කරා. අපේ යාළු මිත්‍රන්ගේ උදව් ඉල්ලගෙන දානවා හොරා කාපු සල්ලි වලින් ඇවිල්ලා මිනිස්සුන්ට බඩු බෙදනවා කියලා. මං අහන්නේ ගරු සභාපතිතුමනි කවුරුත් ඇවිල්ලා උදව් කරන්න නැති වෙලාවක මට පුළුවන් විදිහට කියලා මම මේක බය නැතුව කියන්නේ. මට ගේ ගිනි තිබ්බා අරගල කාර්යෝ මගේ ගෙදර මම ඉවර කරන සවත්වෙනි. ගේ ගිනි තිබ්බා මට වන්දි මුදලෙන් කොටසක් හම්බුණා. මං ඒ වන්දි මුදලෙන් ලක්ෂ 48ක් වියදම් කරා පහුගිය ගම් අතරේ අම්පාරේ අනාතලා හිටපු මිනිස්සුන්ට කන්න දෙන්න. එතකොට කවුරු හරි එකෙක් කියනවා නම් හොරකම් කරලා ගත්ත සල්ලි වලින් මේවා කරේ කියලා. මේ වගේ බොරු ප්‍රචාර කරනකොට මේවා අපි නවත්තන්න ඕනේ නැද්ද? ඒක නිසා ගරු සභාපතිතුමනි අවසාන විදියට මම කියන්නේ අවසාන විදියට ගරු සභාපතිතුමනි තප්පර 30ක් දෙන්න Facebook, Google, WhatsApp. අපි ඇමතුමා පොරොන්දු වුණා ඒ සමාගම්ක සාකච්ඡා කරලා ඔවුන් එක්ක ඉදිරියට සාකච්ඡා කරලා ඔවුන් සමග එකඟ වෙච්ච නීති රීති නැවත කැබිනට් එකට දාලා පාර්ලිමේන්තුවට දාලා මේ පනතට එකතු කරනවා කියලා. අපි කැමති එහෙම කරනවා ඇමතුමනි. ඒවා අපිට නැතිවීමේ අවදානමකින් අපි ගලවා ගත යුතුයි. ඒ වගේ විශාල සේවයක් අපේ රටට එනවා. එහෙම සාකච්ඡා කරලා ඒ ටිකත් එකතුකරන මේ වගේ වැදගත් පනතක් මේ රටේ අම්මාවරුන්ට, මේ රටේ දියණිවරුන්ට, මේ රටේ දරුවන්ට, මේ රටේ ආගම් වලට, මේ රටේ ජාති වලට හානි කර මේ සමාජ මාධ්‍ය ජාලා වාරණය කළ යුතුමයි.
Thank you. Honorable Minister Dr. Bandala Gunawardhana, you have 12 minutes. Order please. Honorable Dr. Mrs. Harini Amarasuriya to the chair.
Please continue.
ගරු මුරාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මම ගරු වීරසිංහ මන්ත්‍රීතුමාගේ කතාව සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කතාවේ බොහෝ කොටස් අනුමත කරමින් මම ස්තුතිවන්ත වෙනවා. මේ රටේ සුවාසක් දුවදරුවන් වෙනුවෙන්, එයාගේ දෙමව්පියන් වෙනුවෙන්, මේ රටේ සාධාරණත්වයේ යුක්තිය වෙනුවෙන් කටයුතු කරන නිරාවුද අවිහිංසක මිනිස්සු වෙනුවෙන් මේ ජඩ සමාජ මාධ්‍ය භාවිතය පාලනය කිරීම සඳහා, නියාමනය කිරීම සඳහා පනතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ගරු ටිලාන්නාරස් අමාත්‍යතුමාටත්, රාජ්‍ය අමාත්‍ය තිරින බණ්ඩාර මැතිතුමාටත්, අනිකුත් ඒට සම්බන්ධ වෙච්ච සියලුම සත්පුරුෂයන්ට මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් මගේ ගෞරවය ස්තුතිය පුද කරනවා. මොකද සමාජ මාධ්‍ය ඉතා වැදගත්. මේ සමාජයේ මිනිස්සු කොට්ටාස දෙකක් ඉන්නවා. යහපත් මිනිස්සු, අයහපත් මිනිස්සු, සත්පුරුෂයෝ, අසත්පුරුෂයෝ. සත්පුරුෂයෝ විසින් රටට සමාජයට දැයට යහපතක් කිරීම සඳහා ඉතා හොඳින් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ලෝකේ දියුණු රටවලත් එහෙමයි. එහෙම කරන සමාජ මාධ්‍යයක් පැවතීම අත්‍යවශ්‍යයි. ඒට කිසිම බාධාවක් නොකළ යුතුයි. සත්‍ය නිසි ලෙස ඉදිරිපත් කරන සමාජ මාධ්‍ය සංස්කෘතියක් සඳහා ඉඩ තැබිය යුතු අතර මේ රටේ වෛරය, ක්‍රෝධය, තෘෂ්ණාව, ආගමික ගැටීම්, අපචාර යනාදියට ඉඩ දෙන කිසිම ආකාරයක සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකට ඉඩ නොතිබිය යුතුයි කියන එක තමයි මගේ පුද්ගලික අදහස. ගරු සභාපතිතුමනි, අපේ රටේ උදාර බෞද්ධ සංස්කෘතියක උරුමය තුළ මේ රටේ විවිධ ආගම් තිබුණත් මේ රටේ මිනිස්සු හැම කෙනෙක්ම අනිත් අයට ගරු කරන පුරුද්දක් තිබුණා. විවිධ ක්ෂේත්‍රවල මිනිසුන්ගේ කුමන වැරදි අඩුපාඩු තිබුණත් ඒ ශේත්‍රවලට කරපු සේවය වෙනුවෙන් රටේ ජනතාව ඔහුට ගරු කළා. මේ රට තුළ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගත්තොත් හින්නි අප්පුවාම වගේ මහත්මයෙක් ඇවිල්ලා මැලිබන් සබුව ව්‍යාපාරයේ පටන් අරන් ඒ නාමයේ ලෝකයට ගෙන යාම පිළිබඳ එතුමාට ගෞරවයක් මේ රටේ තිබුණා. ඊළඟට සෝමසිරි ග්‍රයින්ඩ් මිල්ස් ආරම්භ කරපු අයට මේ රටේ ගෞරවයක් තිබුණා. දිනසේනගේ වතුරු පොම්බ ආරම්භ කරපු අයට ගෞරවයක් තිබුණා. ප්‍රවාණ ක්ෂේත්‍රයේ කුමාර වෙල්ගම පරම්පරාවට ගෞරවයක් තිබුණා. ඒ මම මේ උදාහරණ කීපයක් කිව්වේ මිනිසුන් කවර ක්ෂේත්‍රයක හිටියත් වෛද්‍ය විශේෂඥයන්ට, නීතිඥවරුන්ට, දේශපාලනඥයන්ට මේ සියලුම අයට ගෞරවයක් තිබුණා. අවාසනාවකට මේ සමහර අන්තවාදී දේශපාලන පක්ෂ විසින් මනුස්සකම දරිශ්‍රයෙන් පාලට දාපු යුගයක් අපේ රටේ තිබුණා. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් බැලුවා මේ රටේ නිරාවුද අවිහිංසක තමන් දරන මතයට විරුද්ධ මතයක් දරපු අය මැරුවා. මරලා වෛරය වපුරලා මිනිස්සු දරිශ්‍රයෙන් පාලට දාලා වලලන්න කියලා නියම කරපු තැන ඉඳන් අපේ රටේ සංස්කෘතික මේ අපගමනයක්, සදාචාරාත්මක පිරිහීමක්, මනුස්සකමේ දරුණු නායාමක් සිද්ධ වුණා. දේශපාලනඥයෝ තුට්ටුවට දාලා දේශපාලනය තුළ ඉන්න හැම මිනිහෙක්ම හොරෙක්, වංචාකාරයේ දූෂිතයෙක් කියලා ඒ අයගේ පවුල් පරම්පරා සියල්ල විනාශ කරනු ලැබුවා. ඒ විතරක් නෙමෙයි, නව දැක්කා සමාජ මාධ්‍යයක මේ මුදල් වලින් මුදල් ලිපේම අරමුණු කරගෙන තමන්ගේ ජාතක කරපු දියණියගේ නිර්වත් ඡායාරූප ගන්න එක දැකලා ඒ අම්මා ඌලගත නොහැකිව තමන්ගේ ස්වාම පුරුෂයාව බරලා දැම්ම කියලා ප්‍රවෘත්තිය අපි අහලා තියෙනවා. ඒ කියන්නේ තමන්ට තමන්ව ජාතක කරපු දියණියත් මතක නැති වෙනවා මේ සමාජ මාධ්‍ය උඩට ගැනීම සඳහා කරන ක්‍රියාවලිය තුළ. එතකොට ඒ තුලින් වෙච්ච අසාධාරණකම් දැන් ජනවාරි මැයි මාසේ 9 වෙනිදා තමයි මේ රටේ දේශපාලන සංස්කෘතියේ අමානුෂිකම දිනේ. ලෝක ඉතිහාසයේ කවරදාක්වත් විවස්ථාදායකයේ නියෝජනය කරන නිරාවුද අවිහිංසක මහජන මන්ත්‍රීවරේ දහස් ගාණක් ඉදිරිපිට මරලා දාලා ඔහුගේ ආරක්ෂකයන් මරලා ඊට පසුව මේ කිසිම ඇගීමක් නොකර සියලුම දේශපාලනඥයෝ 72 ගෙවල් ගිනිබත් කරලා උන් හිටියන් නැති කළා. 800 මහජන නියෝජිතයන්ට ප්‍රහාරයක් එල්ල කරන්න වෛරය ඇති කළේ කවුද? සම්පූර්ණ සමාජ මාධ්‍ය. අපි දන්නවා මේ ගරු මේ කුමාවෙල්ගම ඇමැතිතුමා එතුමන්ලගේ පාරම්පරික උරුමයන් සමග කළුතර දිස්ත්‍රික්කය තුළ උදාර මෙහෙවරක් කළා. විශාල ලෙස මිනිස්සයා සමග බිමේ හිටපු ගම්මට්ටමේ බිම්මට්ටමේ මිනිස්සු එක්ක ජීවත් වෙච්ච මිනිහගේ අට කුඩු කරලා මරලා මොන අපරාධයක් කළාද? මේ පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් තමගේ පුද්ගලික ධනය පවා වියදම් කරලා දේශපාලනය කරපු මිනිස්සුන්ට සලකපු විදිය. ඒ ඊට අතිරේකව දැන් ඔබතුමාලා කවුරුත් දන්නවා මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටියේදී ගරු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දළ සලපිරුම ඇමතිතුමත් කලක් කටයුතු කළා තියෙනවා. මම හැමදාම මේ විද්‍යාපීඨවල දරුවන්ට කනබොන ආකාරය බලන්න ඒ නේවාසිකාගාරවලට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ දරුවෙක්ට මාසෙකට අපි දෙන්නේ රුපියල් 2500යි කෑමට. ඒ දරුවෝ තරුණ ජවය සම්පන්න මේ ගුරුවරු වෙන්න ඉන්න ළමයි. උදේට පීටී කරනවා. එතකොට තේකක් දෙනවා. දවල්ට තේ දෙනවා. දවල්ට කෑම දෙනවා. හවසට කෑම දෙනවා. තේ දෙනවා. හවසට කෑම දෙනවා. මේ සියල්ලට බසකට දෙන්නේ රුපියල් 2500යි. මං කිව්වා මිනිහෙකුට නොමැරි ජීවත් වෙන්න තමයි මේ 2500 ප්‍රමාණවත් වෙන්නේ. ඒක නිසා මේක 3000ක් කරන්න කියලා මං කැබිනට් පත්‍රිකාවක් දැම්මා. මොකද මාත් දෙකලේ 2500ෙන් පවුලකට කන්න පුළුවන් කියලා වෙලා විවාදයකුත් ඇති වුණා. ඒ විවාදෙදී රවි කරුණානායක විවාදෙට ආවා. මං ඔප්පු කළා. මෙන්න මේක වෙන්නේ මේ තැන්වල විශ්වවිද්‍යාල කැන්ටින් වල එදා තිබුණ මිල ගණන් 90 2500ෙන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා. අද වෙනකම් ඒක දාලා අදත් දාලා මේ මාධ්‍ය හරහා කරපු එක නිසා මම කවදාක්වත් සභාපතිතුමනි ඇමතිකම් හැට උටාමාරක් කළා තියෙනවා. කිසි දවසක ඇමති නිලධාරියෙකුසක මං ඉඳලා නැහැ. මං මගේ මන්ත්‍රී වැටුප
පරිත්‍යාග කළා තියෙනවා අපි වෙනුවෙන් අපි අරමුදලට කො අපේ අම්මා සමාජ සත්කාරක අරමුදලට ඊට පස්සේ මම කවදාක්වත් ආණ්ඩුවේ වතුර බිලක් කරන්නේ නැහැ මම කවදාක්වත් විදුලි බිලක් කරන්නේ නැහැ මම කවදාක්වත් අපේ සේවකයන්ට මේව කරලා නැහැ මම විදේශ සංචාරයකට ගියොත් ගෙන ඉතුරු මුදල් බැඳලා රිසිට් එකක් ළඟ තියාගෙන ඉන්න මිනිහෙක් මම මගේ පුද්ගලික වියදමෙන් ලක්ෂ 100ක් දීලා ප්‍රඥාබන්දු ශිෂ්‍යත් අරමුදල කියලා අරමුදලක් හදලා අසර ළමයින්ට මේ මුදල් ආධාරයක් කරනවා මම වාහන හැට උටා මාර පාවිච්චි කළා නැහැ මං හුඟක් දවස් වලට මගේ ආරක්ෂාවට තියෙන අනිත් වාහනේ යන්නෙත් නැහැ එහෙම කරපු බබ මගේ දාඩිය මාංශයෙන් හදාගත්ත ගේ පුච්චන කොට ආපු මිනිස්සු කිව්වේ 2500න් කඩන්න පුළුවන් එක වරෙන් එළියට ගිනි තියන්න කියලා. ඉවර ලේද අපි ඔමරනවා. මේ වෛරය ඇතිකලේ සම්පූර්ණ දේශපාලන පක්ෂයක් විසින් තමයි මේ දේශපාලන වෛර ව්‍යාපාරේ රට පුරා ගෙනියන්නේ. ඒ ඇයට බැරි වෙලාවත් රාජ්‍ය බලයක් ලැබුණා පොල් පොට් ක්‍රමේ. ආණ්ඩුවක් තමයි රට යන්නේ. කිසි කෙනෙක් ඉතුරු කරන්නේ නැතුව මරලා ඉවරලා තමයි මේක අනිත් පැත්ත බලන්නේ. මේ වෙන්නේ කවදාක්වත් මේ රට මේ අපාස කරපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඉතිහාසයේ කවදාක්වත් ඒ අය ඉතිහාසයේ වීරයෝ බවට පත් වෙලා නැහැ. උදාහරණයක් වශයෙන් ගරු සභාපතිතුමනි අනගාරික ධර්මපාලතුමා තමන්ගේ පෞද්ගලික උරුම වෙච්ච මහා ධනස්කන්ධ ඉඩකඩම් යානවාන සියල්ල පූජා කළේ මේ රට ආගම ජාතිය වෙනුවෙන්. එතුමාට දරුවෝ හිටියේ නැහැ. එතුමාට පවුලක් හිටියේ නැහැ. එතුමාට දිගටම මේ රටේ එදා තිබුණ මාධ්‍ය සංස්කෘතිය විසින් ගැව්වා හොරා කියලා. මොකද හොරා කියන්නේ කියලා එතුමා ඇහුවා. මම මුදල් හම්බ කරලා මම රට රට වලට ගිහිල්ලා දේශන කළා. ගේන මුදලින් මේ රටේ ජනතාවට මෙච්චර සේවයක් කරද්දි ඇයි මට හොරා කියන්නේ කියලා. එහෙම කියද්දි තෙලවෙලවා ගහනකොට දරා ගන්න බැරි වෙච්ච අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවට ගිහිල්ලා බුද්ධගයාව හදලා මූලකන්ද කුටි විහාර හදලා නැවත බුද්ධාගම ඉන්දියාව ස්ථාපිත කිරීම සඳහා මහා මෙහෙවරක් කළා දේවමිත්ත කියලා හාමුදුරුවන්ගේ නමින් මාන වෙලා අවසානයේදී උන්වහන්සේ අත්තකුරෙන් ලීවා මා මලපසු මගේ මූර්ත කලේබරේ හිසවත් මේ ලංකාව පැත්තට හරවන්න එපා ඒ තරම් කෘතවේදී මිනිස්සු තමයි මේ රටේ ඉන්නේ කියලා එතුමා දැනන් හිටියා මේම මනුස්සකම අගය කරන්න බැරි නම් මිනිහෙක්ගේ මොනවාරි ක්ෂේත්‍රයේ මිනිහාගේ වටිනාකමක් තියෙනවනේ ඒ කිසිදු වටිනාකමක් දඬ ඇතුව සමාජ මාධ්‍ය භාවිතා කරනවා කියන්නේ ඒ කරන්නේ නරුමේ පමණයි නරුමේ කියන්නේ කවුද ඔස්කර් වයිල්ඩ් කියනවා හැම දෙයකම මිල දඬේ වී නමුත් කිසිම දෙයක අගයක් දන්නේ නැති කෙනා නරුමේ එහෙම නරුම සංස්කෘතියක් ඇතිවීම වැළැක්වීම මිසක් සමාජ මාධ්‍ය පාලනය
කිරීම
මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන් බලන්න සභාපතිතුමියනි ජපානයේ කිසිම සමාජ මාධ්‍යයක් භාවිතා කරන්න දෙන්නේ නැහැ. ඒ පුංචි දරුවා ඉතාම ගුණගරුක, නීතිගරුක, රටට ආදරේ කරන, සමාජයට ආදරේ කරන දරුවෙක් විදියට හදන්නේ සමාජ මාධ්‍යයෙන් තොරව. ජපානයේ තරම් සීලාචාර හික්මුණ, නිවුණ, සන්තෝෂයෙන් ඉන්න මිනිස්සු ඉන්න රටක් මම දැකලා නැහැ. මොකද එහෙම කරලා තියෙන්නේ පුංචිම පන්තියේ ඉඳන් වෛරය දෙනවා වෙනුවට. මේක පටන් ගත්ත වෙලේ ඉඳන් වෛරය මුසපත් කළා. මිනිසෙකුට මිනිසෙක් ප්‍රේද බැරි විදියට. තමන්ගේ දරුවන්ට දෙමව්පිය පා කරවනවා. තමන්ගේ බිරිඳට ස්වාම පුරුෂය පා කරනවා. තමන්ගේ වැඩිහිටියන්ට නෑදෑයෝ එපා කරවනවා. මේම කරන සමාජ මාධ්‍ය සංස්කෘතියක් වැළැක්වීම පමණයි මේ පඩතේ අරමුණු. වෙන අඩුපාඩු තියෙනවා නම් ඒ ටික අපි හදාගෙන මේ රටේ සියලු මිනිසුන්ට බයෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වෙන විදියටත් තමන් කැමති දේශපාලනයක් කරන්න තමන් කැමති මතයක් දරන්න ඒ මතය වෙනුවෙන් පෙනී නිදාසේ අයිතිය තියෙන යුගයක් ඇති කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවටත් විශාල වගකීමක් තියෙනවා මං හිතනවා මේ වගකීම ඉෂ්ට කරන්න බැරි වෙන අය කවදාරි දවසක තමුන් පශ්චාත්තාප වෙයි තමන්ටත් මේ සියල්ල වෙනවා මෙතන ඉන්න පන්ත්‍රීවරු 225ටම ඉතාම විශාල ලෙස අපාස උපාස අසත්‍ය කියලා 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 මේ රට තුල මන්ත්‍රීවරයා කියන්නේ ලෝ මේකස්ලා ටී මේකස්ලාගේ තත්ත්වයටත් වඩා පල්ලයට ගෙනීම සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන නරුමයන් විසින් ගෙන ගිය වැඩපිළිවෙල මේ පරතේ වළක්වන්න පුළුවන් වුණොත් ඒ මේ රටේ අනාගතය මේ මිනිසුන්ට බයෙන් හා සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් තමන්ට අසාධාරණ ලෙස
ගරු ඇමතිතුමා කාලය අවසන්
ගැසිංකොන්ට ලක් වෙන්න ඇති රට නිර්මාණය කරන්න වැදගත් වෙන බව ප්‍රකාශ කරමින් වැරදි අඩුපාඩු හදාගෙන මේ ගත්ත පියවර ශක්තිමත් වී ඉදිරියට ගෙන යන්න විශේෂයෙන් ආරක්ෂක අමාත්‍යතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මගේ වචන කීපය අවසන් කරනවා.
බොහොම ස්තුතියි.